ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝපරා මේ වෙනකොට වාර්තාවන තතුවිත්ති විමසීම විමර්ශනය අපි ආරම්භ කරමු සුපුරුදු ලෙසින් අද සිකුරාදා දවසේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනින්. හැමදාමත්ම කියනවා වගේ ලංකාවට සම්බන්ධව ලෝකයෙන් ඇහෙන විශේෂතා තියෙනවා නම් අපි මුලින් මේ පිළිබඳව අවධානය යොමු කරනවා අපේ මාතෘභූමියට වැදගත් වෙන කාරණා විදිහට. අපි ගිය සතියේදී සාකච්ඡා කරපු කතාවක තවත් අතුරු කතාවක් විදිහට තවත් අලුත් ප්‍රවෘත්තියක් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා. ගිය සතියේදී අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති යුරෝපා සංගමේ පාර්ලිමේන්තුවෙන් රටවල් බහුතරයක් විසින් සම්මත කරගත්තායි කියලා ලංකාවට එරෙහිව යම් වූ යෝජනාවක් විශේෂයෙන්ම ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම හා සම්බන්ධව එවැගේම නඩු පැවරීමකින් තොරව සැකකරුවන් විදිහට පුද්ගලයන් දීර්ඝකාලීනව රඳවා තබා ගැනීම ඇතුළු තොරතුරු පිළිබඳව යම් අවධානයක් යොමු කරමින් අපි හෙදී සඳහන් කළා CID එකේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරේ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි මේ වෙනකොට අත්අඩංගුවේ තියෙන හිජාස් හිස්බුල්ලා ඒ වගේම ගුරුවරයෙක් විදිහට කටයුතු කරපු ජාසීම් කියන මේ වගේ පුද්ගලයන් පිළිබඳව ඒ වාර්තාවේ සඳහන් වෙලා තිබුණයි කියලා. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා යුරෝපා සංගමේ ඇතැම් රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගිහිල්ලා තියෙනවා කියලා මේ සාක්ෂිත් අරගෙන ලංකාව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන්න කියලා. දැන් එහි පසුබිම් තොරතුරු පිළිබඳව කතා බහ කරමින් තමයි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් ඉන්නවා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිල්මුක්ෂි.
අපි මුලින්ම මේ යුරෝපා සංගමේ රටවල් පිරිසක් ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අරගෙන ගිහිල්ලා තියෙන මේ චෝදනාව මොකක්ද කියලා කතා බහ කරලා ඉමු මුලින්ම.
දිලුක්ෂි, දැන් මීට කලින් අවස්ථාවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලයේ යෝජනාව ගෙනාපු රටවල් ඔවුන් එකමුතුවක් හැටියට නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉල්ලීමක් කරලා තියෙනවා ශ්‍රී ලංකාව පිළිබඳව මීට වැඩින් තදින් ක්‍රියාත්මක කරන්න කියලා. මෙතනදී ඔවුන් බොහොම දැඩිව ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදයේ මැඩලීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වෙන පුද්ගලයන් බොහෝ අවුරුදු ගාණක් ඔවුන් නඩු විභාගයකින් තොරව රඳවාගෙන ඉන්නවා ඔවුන්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙමත් නැත්නම් එවැනි සැකකරුවන්ට ඔවුන් අධිකරණයට පමුණුවලා ඔවුන්ට නීතිමය කටයුතු කරන්න කියලා. ඒ එක්කම මේ මෑතකදී අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී මැඩලීමේ පනත පාවිච්චි කරලා අත්අඩංගුවට ගත්තු පිරිස ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම බර කලින් කිව්වා වගේ හිජාස් හිස්බුල්ලා සහ අනාෆ් ජසීම් කියන දෙපළ සම්බන්ධයෙනුත් ඔවුන්ව නම් වශයෙන්ම මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාවේ පෞගිය මාස කීපයේදී පොලිස් අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත්වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීමත් මේ රටවල් විසින් කරලා තියෙනවා. මේ ඉල්ලීම කරලා තියෙන මානව හිමිකම් කවුන්සලයේ මේ වෙනකොට පවත්වන අවුරුද්දේ දෙවැනි වතාවට පැවැත්වෙන ඒ සැසිවාරයට ඒ ඉල්ලීම කරලා තියෙනවා.
අමල්, එතකොට ශ්‍රී ලංකාව මේ පිළිබඳව දැනුවත්ද? ශ්‍රී ලංකා රජයේ විදිහට යම් සාකච්ඡාවක නියැලී සිටිනවද මේ සම්බන්ධයෙන්? නැත්නම් යම් ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවද විදේශ අමාත්‍යාංශය පැත්තෙන්?
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට නම් මානව හිමිකම් කවුන්සලයේ මේ පිළිබඳ සාකච්ඡා වෙන වටපිටාව තුළ තමයි ගිය සතියේ ශානි අබේසේකරව උසාවිය මගින් නිදහස් කරන්නේ. ඒ එක්කම අපිට දැනගන්න තියෙන විදිහට දැන් ශ්‍රී ලංකා රජය පියවරන් තිනවා ත්‍රස්තවාදී මැඩලීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන සිටින ඒ පුද්ගලයන් නිදහස් කිරීමට, විශේෂයෙන්ම 100කට ආසන්න ප්‍රමාණයක් මේ විදිහට තවමත් සිරගත කළ දශක දෙකකට අධික කාලයක් ඔවුන්ව හිරේ තබාගෙන ඉන්නවා කිසිම චෝදනාවක් නැතුව කියලා පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කරා. රජය දැන් ඔවුන්ව ක්‍රමක්‍රමයෙන් මුදා හැරීමට කටයුතු කරනවා කියන ප්‍රතිඥාවත් ඔහු ලබා දුන්නා. ඒ එක්කම මේ වෙනකොට ත්‍රස්තවාදී මැඩලීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන LTT සැකකරුවන් හැටියට උසාවියෙන් අච්චු ලැබපු, උසාවියෙන් සිරදඬුවම් ලැබපු 16 දෙනෙක් ඊයේ පොසොන් දිනේදී නිදහස ලැබුවා. තව 75කට විතර ආසන්න ප්‍රමාණයක් තවමත් ත්‍රස්තවාදී මැඩලීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඔවුන්ව උසාවිය හමුවට පමුණන්නේ නැතුව තබල තියෙනවා. ඉතින් ඔවුන්ටත් ඉතාමත් කෙටි කාලයක් තුළදී නිදහස ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවායි කියලා ශ්‍රී ලංකා රජය මේ වෙනකොට ප්‍රකාශ කළා තියෙනවා.
අපි දැන් අවධානයට ලක් කළේ මුලින්ම අපේ මව්බිම ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණාවක්නේ ලෝකයෙන් වර්තාවන. අපි දැන් අවධානය යොමු කරමු දැන් අපි මේ සිටින රට, අපි සංක්‍රමණය වෙලා ඉන්න රට ඔස්ට්‍රේලියාව හා සම්බන්ධ වන කාරණාවක් ලෝක ප්‍රජාවේ අවධානය යොමු වෙලා තියෙන. ඔබ දන්නවා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවත් චීනයත් අතර ඇති වෙලා තියෙන වෙළඳ යුද්ධේ. මේකට මූලික වුණ හේතුව පිළිබඳව කෙටියෙන් මතක් කරමින් මම ඔබ වෙත යොමු වෙන්නම්. අම මුලින්ම ඇමරිකාවෙන් යම් යෝජනාවක් ආවා කොරෝනා වෛරසය ආරම්භ වුණේ ලෝකේ කොතනින්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කරන්න ඕනේ කියලා. ඉතින් මේකට සහයෝගය දක්වමින් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ස්කොට් මොරිසන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරා මේ සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් කරන්නට ඕනේ චීනයේ වුහාන් නගරය සම්බන්ධව විශේෂයෙන් කියලා. ඉතින් මේකට චීනය උරණ වුණා. ඉන් අනතුරුව බොහොම සීතල යුද්ධයක් දෙපාර්ශ්වය අතර ඇති වුණා වෙළඳ කටයුතු සම්බන්ධයෙන්. ඉතින් මේ වෙනකොට රටවල් දෙක අතර යම් යම් වෙළඳ භාණ්ඩ ආනයන අපනයන කටයුතු සඳහා තීරුබදු පැනවීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම ආර්ථික සම්බාධක පනවල තියෙනවා. ඔස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත් අපිට වාර්තා වෙනවා හරක් මස්, බාර්ලි, වයින්, ගල්ලඟුරු, පුළුන්, මුහුදු ආහාර, සීනි, ලී වගේ දේවල් සඳහා මේ වෙනකොට ආර්ථික සම්බාධක පනවල තියෙනවා, දැඩි බදු පනවල තියෙනවා චීනය විසින්. නමුත් ඔස්ට්‍රේලියාවත් නිකන් හිටියේ නෑ. චීනයේ තියම් මෙම් නිෂ්පාදන සඳහා බදු පනවනු ලැබුවා. දැන් මේ තත්ත්වය ලෝක වෙළඳ සංවිධානයට පවා අරගෙන යන්නට රටවල් දෙකම කටයුතු කරලා තියෙනවා. මේ සම්බන්ධවයි අපි දැන් කතා බහ කරන්න සූදානම් වන්නේ අපට අලුතින්ම වාර්තාවන තොරතුරු විදිහට. අමල් අපි ඊළඟ පියවර පිළිබඳව සාකච්ඡා කරමු.
විරුක්ෂි, ඊයේ වෙනකොට චීනය ඔස්ට්‍රේලියාවට විරුද්ධව අලුත් චෝදනාවක් එල්ල කළා. මේ චෝදනාව ගොනු කරේ වර්ල්ඩ් ට්‍රේඩ් ඕර්ගනයිසේෂන්, ලෝක වෙළඳ සංවිධානයේ. ඔවුන් තමයි ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් ආපුවාම ඒ පිළිබඳ සොයා බලලා තීන්දුව තීරණ ලබා දෙන්නේ. ඉතින් මෙතනදී චීනය WTO එක, එහෙම නැත්නම් වර්ල්ඩ් ට්‍රේඩ් ඕර්ගනයිසේෂන් එකට යන්න හේතුව චීනය ප්‍රකාශ කරනවා ඔවුන් විසින් නිෂ්පාදනය කරන දුම්රිය රෝද, ඒ එක්කම ටර්බයින් යන්ත්‍ර, සුළඟින් ක්‍රියා කරන ටර්බයින් යන්ත්‍ර සහ අපි දන්නවා මුළුතැන්ගේ පාවිච්චි කරන කියන කිචන් සිංක්, මල නොබැඳින වානේ වලින් නිෂ්පාදිත එවැනි සිංක් ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඒවට අසාධාරණ ලෙස බදු පමුණුවනවායි කියලා. මේ මෙතනදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ චෝදනාව එල්ල කරලා තියෙන්නේ එකට එක කිරීමේ කාර්යයක් හැටියට කියන එකත් සඳහන් කරන්න ඕන. මොකද ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙ වෙනකොට චීනය ඔස්ට්‍රේලියාවෙන් ඒ රටට ගෙන්නන වයින් සඳහා 218ක බද්දක් පනවලා තිබුණා. ඒ නිසා චීනය තුළ විකිනෙන ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත වයින් වල වෙනදාම ඉතාමත්ම සීග්‍රින් පහත වැටලා තිබුණා. ඒකට එකට එක කිරීමක් හැටියට තමයි ඔස්ට්‍රේලියාව චීනයේ නිෂ්පාදිත භාණ්ඩ කිහිපයකට මේ විදිහට බදු පනවලා තියෙනවා. ඉතින් දැන් මේ කාරණාව සම්බන්ධයෙන්, මේ බදු පැනවීම සම්බන්ධයෙන් අවසාන තීන්දුව ලබා ගන්නට වෙන්නේ ලෝක වෙළඳ සංවිධානයෙන්, එහෙම නැත්නම් WTO එකෙන්.
මීළඟ අවධානය යොමු කරමු ඇමරිකාවට. ඔබට මතක ඇති ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිවරයා ජෝ බයිඩන් ප්‍රකාශයක් කළා මිලියන 80ක විතර වගේ වෙන එන්නත් අතිරික්තයක්, විශේෂයෙන් ඇස්ට්‍රසෙනිකා එන්නත ඇතුළු අනිකුත් එන්නත් වර්ගවල අතිරික්තයක් ඇමරිකාවේ තියෙනවා. ඒවා ලොව දිළිඳු රටවල් වලට, ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව බලාපොරොත්තු වෙන සිටින ලෝකයේ දියුණු රටවලට පවා මේවා කෝටා ක්‍රමයකට ලබා දෙන්නට සූදානම් කියලා. නමුත් මේ සතිය වෙනකොට බයිඩන්ගේ තීරණය වෙනසක් අපිට වාර්තා වෙනවා. මේට හේතුපාදක වෙන කාරණා මොනවද?
ඉල්ලුක්ෂි, අතන මෙතනදී ඇස්ට්‍රසෙනිකා විශාල ප්‍රමාණයක් මේ විදිහට අනෙකුත් රටවල් එක්ක බෙදා හදා ගන්නවා කියන එක තමයි ශ්‍රී ලංකාව වගේ රටවල් වලටත් ඒක ලොකු අස්වැසිල්ලක් වුණා. මොකද මේ වෙනකොට අර දෙවන එන්නත ලබා දීමට ඇස්ට්‍රසෙනිකා එන්නත් වල විශාල හිඟයක් ශ්‍රී ලංකාවෙත්, ඒ වගේම අනෙකුත් රටවල් වලත් මේ වෙනකොට තියෙනවා. දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණාට ඇමරිකාවෙන් විශාල ප්‍රමාණයක් ඇස්ට්‍රසෙනිකා ලබා ගන්න පුළුවන් වෙයි කියන බයිඩන් ජනාධිපතිවරයා දැන් කියා සිටිනවා ඔවුන් සතුව තියෙන ඇස්ට්‍රසෙනිකා පිටරට යවීමට අවසර නැතෙයි කියලා. විශේෂයෙන්ම ඔවුන්ගේ FDA එක, නැත්නම් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මේ එන්නත් පිටරටට යවීම තාමත් අනුමත නොකරපු නිසා ඇස්ට්‍රසෙනිකා අනෙකුත් රටවලට යවන්නේ නැතුව ඒ වෙනුවට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වාගේ එන්නත් ලබා දීමට කටයුතු කරනවා කියලා. ඉතින් ශ්‍රී ලංකාව ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. ශ්‍රී ලංකාවේ දැන්ට 106ක විතර අඩුපාඩුවක් තියෙන ඇස්ට්‍රසෙනිකා, ඒ අඩුපාඩුව පිරිමසා ගන්න පුළුවන් වෙයි කියලා ඇමරිකාවෙන් ලැබෙන ආධාරයක් තුළින්. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා කියලා තියෙනවා කෙටි කාලීනව ඇස්ට්‍රසෙනිකා පිටරට යවීම අත්හිටවනවා. නමුත් ඒ වෙනුවට ඇමරිකාවේ නිෂ්පාදිත එන්නත් ලබා දීමට කටයුතු කරනවා. ඔවුන් මුලින් මිලියන 80ක් කියලා සඳහන් කරාට පසුව G7 සමුළුවට සහභාගි වන අතරතුරේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඔවුන් ලබා දෙන එන්නත් ප්‍රමාණය මිලියන 500ක් දක්වා ඉහළ දාලා තියෙනවා. කෙසේ වුණත් මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල්වලට අත්‍යවශ්‍යම තියෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම ඒ බලාපොරොත්තු අත්හරින්න වෙනවා. මොකද අර මිලියන 80ක් විතරම කිව්වා වගේ ඇමරිකාව සතු අතිරික්ත ඇස්ට්‍රාසෙනිකා ඒ රටින් පිටකිරීමට තවමත් බලධාරීන් විසින් ඒ අවශ්‍ය නීතිමය කටයුත්ත එහෙම නැත්නම් ඒ අවසරය ලබා දුන්නේ නැති නිසා.
ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳව කතා බහ කරද්දී ඊයේ සිට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන තවත් ප්‍රවෘත්තියක් පිළිබඳව ඔබට අපි වාර්තා කළා ඊයේ සිට. ඒ තමයි ක්‍රමක්‍රමයෙන් ඇස්ට්‍රාසෙනිකා භාවිතය ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කරන්නට මේ වෙනකොට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. බොහෝ විට මෙරට සෞඛ්‍යාංශ විශ්වාස කරනවා මේ වසරේ අගභාගයේ වෙන විට මෙරට ඇස්ට්‍රාසෙනිකා භාවිතය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට හැකියාවක් ලැබේවි කියලා. ඒ වෙනුවට ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් වැඩිපුර භාවිතයට යොදා ගන්නට ඔස්ට්‍රේලියන් තෙරපියුටික් ගුඩ්ස් එතනම් ඔස්ට්‍රේලියානු චිකිත්සක සහ භාණ්ඩ පරිපාලක අධිකාරිය මේ වෙනකොට අදහස් කරගෙන සිටිනවා, යෝජනා කරලා තියෙනවා. ඉතින් එයත් අපිට ඔස්ට්‍රේලියා පැත්තෙන් වාර්තා වන අලුතොරතුරක්. රුසියාව පැත්තෙන් අපි කල්පනා කළ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කියන එන්නත සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තා කරන අලුත් තීරණයකුත් අපිට දැනගන්නට තියෙනවා. වැඩිදුර විස්තර ඒ සම්බන්ධයෙන් ඔබෙන් දැනගන්න කැමති අමල් අවසාන වශයෙන්.
ස්පුට්නික් එන්නත ලෝකයේ රටවල් 40ක විතර භාවිතා වුණාට ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ඒක අනුමත කළා නැහැ. ඉතින් මේ අනුමැතිය ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් කිහිපයක් මේ එන්නත නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදනාගාරවලට ගිහිල්ලා ඒ පිළිබඳ අගයීමක් කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ වාර්තා වෙලා තියෙන්නේ මේ නිෂ්පාදනාගාරවල ආරක්ෂාව ඒ වගේම ඒ කරන ක්‍රියාපටිපාටිය පිළිබඳ ඔවුන්ට ප්‍රශ්න සහගත තැන් තියෙනවා. ඒවා නිවැරදි කිරීමට අවශ්‍යයි. ඉන් පසුව තමයි මේ එන්නත ජනතාවට ලබා දීමට සුදුසුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමත කරන්න පුළුවන්. ඉතින් මෙතනදී රුසියාව බොහොම මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දුන්න ඒ දුර්වලකම් ඔවුන් මේ වෙනකොටත් නිවැරදි කරලයි කියලා. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒකට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් පමණයි මේ එන්නතට ඒ අවශ්‍ය ජාත්‍යන්තර අනුමැතිය ලැබෙන්නේ. ඉතින් බොහෝ රටවල් ඔවුන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ අවස්ථාවේ ඇස්ට්‍රාසෙනිකා වගේ එන්නත් ලබා ගැනීමට නොහැකි වටපිටාවක් තුළ ස්පුට්නික් එන්නත. මොකද ස්පුට්නික් එන්නත අනිකුත් එන්නත් හා සමසමව ක්‍රියාකාරීත්වය හොඳයි කියන අදහසක් තියෙනවා. නමුත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශ කරපු ඒ අඩුපාඩු එක බලපුවාම මේ එන්නතට එක්තරා විදියකට පසුබැස්මක් හිතට අපි දකින්න පුළුවන්.
අමල් අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ලෝකයේ තත්ත්වෙත්ති සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.